නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ පංච උපාදානස්කන්ධ පිළිබඳ මේ චක්කුව කියන විඥානය තුල ක්‍රියාකාරී ස්වභාවයේ සහ ඒ ඉන්ද්‍රිය කරන කොටගෙන තාපසේ වැඩ නිමා කරන්නේ කොහොමද කියන එක තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. චක්කු ප්‍රසාදයේ ක්‍රියාකාරී ස්වභාවය කියන මාතෘකාව යටතේ අපි කල්පනා කරනකොට මේ චක්කුවට පේන සෑම රූපයක්ම මේ චක්කුව තුළ පවතින ධර්මතාවයක්. අපි දන්නවා මේ ලෝකේ පවතිනා වූ සෑම රූපයක්ම මේ චක්කුවට දකින්න පුළුවන් කියලා. මේ චක්කුව මේ ලෝකේ හැම දෙයක්ම දකින්න දක්ෂයි කියලා. මේ චක්කුව ඇත්තටම මොනවටද දක්ෂ කියන එක පිළිබඳ අවබෝධය නැති නිසා අපි කරන ප්‍රකාශයක් කියන එක බොහොම කලාතුරකින් තමයි එක්කෙනෙකුට දෙන්නෙකුට වැටෙන්නේ. මට මතකයි පුංචි කාලේ අවුරුදු 4ක් විතර තියෙනකොට අපේ ගෙදර වැඩිහිටියේ ඒ සීයා කෝපයකින් මොනවද බොනවා වගේ මම දැක්කා. මට කතා කළා පුතා මෙන්ද කියලා. ඉස්සරහට ගියාම සීයා මගෙන් ආනවා කෝපේ පෙන්නලා පුතාට මේ කෝපේ දිහා බලනකොට මොනවද පේන්නේ කියලා. එයා බලාපොරොත්තු වෙනවා තේ බොනවයි කියලා පේනවා, සීයාගේ කෝපේ කියලා පේනවා, මේක ආවල් ලෝහයකින් අදපු එකක් කියලා පේනවයි කියලා මොනවාර එකක් කියයි කියලා. බැලුව බැලුමටම මට ඒක සුදු පාටයි කියලා පෙනුනා. මං කිව්වා සුදු පාට පේනවා කියලා. වෙන මොකවත් පේන්නේ නැද්ද කියලා. මං කිව්වා නෑ සුදු පාට පේනවා. තවත් එකක් පෙන්නලා මේකේ මොනවද පේන්නේ? මං කිව්වා කොළ පාට පේනවා. ඇයි එහෙම කියන්නේ කියලා ඇහුවාම මම දීපු උත්තරේ තමයි ඇස්වලට පේන්නේ පාට විතරනේ. බඩමුට්ටු පේන්නේ සිතට. ඒක අවබෝධයට සම්බන්ධ ප්‍රශ්නයක්. මොනවද හිතෙන්නේ කියලා ඇහුවාම කෝපයක් වගේ එකක් කියලා හිතෙනවයි කියලා මට කියන්න පුළුවන්. හැබැයි ඇහුවේ චක්කුව සම්බන්ධ ප්‍රශ්නයක්. ඇසට පේන්නේ පාට විතරයි. රූප පේන්නේ නැහැ. එදා ඒ අවුරුදු 4 කාලේ ඒ වැඩිහිටියා විශ්මයටපත් වුණා. මෙයාගේ ඇස් දෙකේ ඒ විඥානය මොනතරම් දියුණුද කියලා. අද අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපි මේ ඇස් වලින් පේන දේ බලන්නේ නොපෙනෙන දේ බලනවා. නාම රූපයක් එනකොට ඒ නාම රූපයේ කොළ පාට, නිල් පාට, තැඹිලි පාට, කා පාට කියන මේ වර්ණ දකින්නේ කාන්තාව කියන රූපය දකින්නවා. එයාගේ තරුණකම දකින්නවා. එයාගේ අශෝභන ඇසිරීම රටාව දකිනවා. මේ නිසා රාගයේ, තෘෂ්ණාව, කාමයේ ඇති කරගෙන සිත දුස්සිය කරගන්නවා. තවත් භාණ්ඩයක් දකිනවා. කාපාට, කොළපාට, තැඹිලිපාට, නිල්පාට දකින්නේ මේක ලස්සන දුරකතනයක්, මේක වටිනවයි කියලා ලෝභය, ద్వේෂය ඇති කරගෙන, බලාපොරොත්තු ඇති කරගෙන මුලාවටපත් වෙනවා. එනම් මේ චක්කුවට පේන්නේ මොනවද? වර්ණ විතරයි. එනම් වර්ණ හයක් තියෙනවා. ඒ වර්ණ හය විතරයි මේ ඇසට පේන්නේ. එනම් අපි කළු වර්ණය වර්ණයක් වශයෙන් දකින්නේ. ඇයි කළු පාට කියන්නේ පාටක් නැතිව තියෙනකොට ඇතිවෙනා වූ ස්වභාවික ඇතිවෙන වර්ණය. එනං ඒ වර්ණයත් වර්ණයක් කොට සැලකුවාම වර්ණ හතක් මේ ලෝකේ පවතිනවා. ගන්ධ හතක් පවතිනවා. රස හතක් පවතිනවා, ශබ්ද හතක් පවතිනවා. එහෙනම් මේ වර්ණ හත දකින්න නැතුව අපි මෙච්චර කාලයක් මේ ඇස් දෙකේ මොනවද දැකලා තියෙන්නේ? රූප දැකලා තියෙනවා, වස්තු දැකලා තියෙනවා, සත්වයෝ දැකලා තියෙනවා, පුද්ගලයෝ දැකලා තියෙනවා. එහෙනම් අපි කටයුතු දේ දකින්න නැතුව අකටයුතු දේ දැකලා මුළු ජීවිත කාලෙම අපට ප්‍රශ්නයක් වෙන දේවල් අපි දැකලා, එහෙනම් අපේ ඇස්වලට පෙනෙන්නේ මොනවද? වර්ණ පමණයි. එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරන්න නම් ඇසට පේන දේ පමණක් දැකිය යුතුයි. තථාගතයන් වහන්සේ දාරුකීරිය මාරාතන් වහන්සේට දෙන කමඨාන තමයි දකින දේ දකින පමණක් කියලා දැනගන්න. දිට්ටි දිට්ටි මත්තේ. එහෙනම් මොනවද දැක්කේ කියලා අනකොට දාරුකීරිය කියනවා කොළපාට දැක්කා. එයා කියන්නේ නැහැ දාරුකීරිය ගාක් දැක්කයි කියලා. එයා කියන කොළපාට දැක්කා. සාදු සාදු, ඒක දැක්කයි කියලා දැනගන්න. දැන් ගා පෙනිලාද? ගායේ කඳ මාත පෙනිලාද? ඒකේ වටිනාකම පෙනිලාද? ඖෂධ ගුණය දැකලාද? එවන පෙනිලාද? මොකවත් පෙනිලා නැහැ. ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ, රාගය අතුරුදාන් වෙච්ච එක්තරා රූපයක් පෙනිලා ඒ රූපය කොළපාටයි කියලා දැකලා. එහෙනම් අද ඔරකම් කරන හැමෝම පාට දකිනවා නම් වස්තුව දකින්න නැත්නම් ඔරකමක් සිද්ධ වෙයිද? මේ ලෝකයේ හැම දෙයක්ම පාටක් වශයෙන් දකිනවා නම්, හතුර පේන්නේ නැත්නම්, එයාගේ දුස්චරිතය පේන්නේ නැත්නම්, ඒ හැම චලනයක් තුළින්ම පාට පමණක් ඇති වෙවි නැති වෙවි යනවා නම්, ඒ වර්ණ ධර්මතාවයේ විතරක් දකිනවා නම්, මේ ලෝකේ පානාතිපාතා කවදාවත් වෙන්නේ නැහැ. ඒතුව මරණ්ඩ සත්වයක් නැහැ මේ ලෝකේ. පලිගන්න අතුරෙක් නැහැ. පෙනිලා තියෙන්නේ පාට විතරයි. එනම් මේ වර්ණය ඇති වෙලා තින්නේ එක වර්ණයක් තුලින්. කොහොමද මේ වර්ණය ඇති වෙලා තියෙන ක්‍රමවේදය? අන්ධකාරයේ පවතිනවා. මේ අන්ධකාරය තුල පවතින මේ අන්ධකාර ස්වභාවයේ කම්පණය පීඩනයක් බවට පත් වෙලා, ඒ පීඩනය ඌලගෙනින්ද බැරුව එළියට විසිරීමක් සිද්ධ වෙනකොට ඒ විසිරලා යන තරංගයේ තියෙන පරමාණු වලට වඩා පුංචි අංශු බව ගානක් තිස්සේ, අවුරුදු ගණනාවක් තිස්සේ මේවා එකතු වෙලා ඒක රාශි වෙලා පරමාණු බවට පත් වෙලා, පරමාණු ක්‍රමාණුකුල එකතු වෙලා අණු බවට පත් වෙලා, වේගවත් අණු, මධ්‍යස්ථ අණු, නිවිච් අණු කියලා වර්ග තුනක් එකතු වෙලා ඒ තුන් දෙනා එකට එකතු වෙලා කැරකෙනවා. මේකට අපි කියන මූල ධර්මයක් කියලා, මූල ධාතුවක් කියලා. එහෙනම් මේ සංයෝගය කැරකෙනකොට, භ්‍රමණය වෙනකොට ඒ භ්‍රමණ වේගයේ අඩු නිසා කළු පාටයි. භ්‍රමණ වේගය ටිකක් වැඩි වෙනකොට දිලිසෙනවා, කා පාටයි, ආලෝකමත් වෙලා. එහෙනම් ගොඩාක් කැරකෙනවා භ්‍රමණ වේගයේ වැඩි. අපි දන්නවා පාන්දල්ල කා පාටයි. එහෙනම් ගොඩාක් දර දාලා සෙල්සියස් 3400ට රත් කෙරුවත් රතුම රතු පාටයි. එහෙනම් ගින්දර වැඩි. එහෙනම් ඕනට වඩා ප්‍රමණය වුණත් රතු පාටයි. ඒක තුල තියෙන ගැඹුර වැඩි කෙරුවොත් නිල් පාටයි. මූදේ වතුර මොන පාටද කියලා ඇහුවොත් හැමෝම නිල් පාටයි කියන. ඇත්තටම නිල් නෙමෙයි. ගැඹුර වැඩි වෙනකොට නිල් වෙනවා. වලාකුළු වල ගැඹුර වැඩි වෙනකොට, සීමාව අසීමිත වෙනකොට ඒක නිල් වෙනවා. ඒක ඉබේ ඇති වෙන ස්වභාවයක්. ඕනවට වඩා භ්‍රමණයේ වුණොත් ඕනම වස්තුවක් සුදු පාටයි. නිල් පාට, කොළ පාට, තැඹිලි පාට කියන ඕනම බඹරයක් අරගෙන තප්පරයට වට 40 50 අතර කැරකෙන වේගෙන් කරකලා බලන්න, සම්පූර්ණ සුදු පාටට පේන්නේ. එහෙනම් මේ එකම අවකාශයේ තියෙන අන්ධකාර ධාතුව තුලින් වර්ණ හතක් නිර්මාණය වෙලා තිනවා. ඒ වර්ණ හත ප්‍රත්‍යක්ෂ වෙන්නේ චක්කුවට. මේ විද්‍යාව දන්නේ නැතුව, අපි මේ වර්ණ පේනවා කියන අවබෝධය නැතුව අපි මිනිසුන්ගේ ක්‍රියාව දැකලා, මිනිස්සු දැකලා, ඒ මිනිස්සු අඳුරගෙන මිතුර වශයෙන්, ඥාතිය වශයෙන්, දරුව වශයෙන් අපි වෙන එකක් පටලාගෙන. එහෙනම් මේ ලෝකේ හැම දෙයක්ම මේ ධර්මතාවයක් තුළින් පවතිනවා. මේ චක්කුවේ පේන මේ වර්ණය නිසා විශාල ධර්මතාවයක් මේක තුළ තියෙනවායි කියලා තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් දැකලා මේ ලෝකෙට විශාල ධර්මයක් දේශනා කරනවා. චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විද්‍යා උදපාදී ආලෝකෝ උදපාදී කියලා තථාගතයන් වහන්සේ කාරණා පහක් දේශනා කරනවා. ඒ කියන්නේ මේ චක්කු ප්‍රසාදය තුළ ක්‍රියාකාරී ස්වභාවයේ මට්ටම් පහක්. චක්කු උදපාදී කියලා කියන්නේ කායානුපස්සනාවේ වේදනානුපස්සනාවේ தত্ত্বය. චක්කුව නිසා ඉපදෙන උත්පාදනය වෙන ධර්මතාවය ක්‍රියාකාරී ස්වභාවය. එහෙනම් අපි මේ චක්කුවෙන් යමක් දකිනකොට මේ ලෝකයේ ඒ දකින දේ රූපේ නම් සත්වෙක් නම් පුද්ගලෙක් නම් රාගික දෙයක් නම් තෘෂ්ණාධික දෙයක් නම් ලෝභසාගත දෙයක් නම් එයා මොනවද දැකලා තින්නේ? පටවියෙන් දැකලා චක්කුවෙන් නිස්පාදනය කරගෙන තිනවා පටවි මට්ටමේ කාරණාවක්. අතුරු පේනවනම් මිතුරු පේනවනම් ඥාතියා දෙමව්පියෝ දරුව පේනවනම් එයා මේ චක්කුවෙන් පටවිය දැකලා චක්කුන් උදපාදී පටවි මට්ටමේ දර්ශනය. ඒ නිසා ඇතිවෙන්නා වූ ඝට්ටණය, ඒ නිසා අටගන්නා වූ වේදනාව දැකලා චක්කුන් උදපාදී මේ හැම දෙය තුළින්ම එයා වර්ණය දකිනවා. මෙතන කිසිම රූපයක් නැහැ, වර්ණයක් විතරක් පවතිනවා. කොළපාට, නිල්පාට, තැඹිලිපාට, සුදුපාට, කළුපාට කියන මේ වර්ණ විතරයි මේ ලෝකේ පවතින්නේ. වර්ණවලින් විතරයි පේන්නේ. භික්ෂුවක් දැක්කාම මොනවද පේන්නේ? කාපාට පේනවා, තලෙළුපාට පේනවා. එහෙනම් අපි මේ ලෝකේ වර්ණය විතරක් අන්න බලන්න යට ඥානං උදපාදී ඥානය උද උපාදනය වුණා. ඥානේ ඉපදුනා. ඥානේ ඉපදුනානම එයාට තේරෙනවා මේ පේන වර්ණය ඇත්තද කියලා. බලනකොට ඒක තුල මුලාව තියෙනවා, මෝහය. මේ ලෝකේ කිසිම තැනක වර්ණයක් නැහැ. අණු වල එකතුවක්. අණු භ්‍රමණය වෙන නිසා එක එක වර්ණ වලින් යුක්තයි. පොළපාට රෙදි කෑල්ලක් තියලා අන්වීක්ෂයකින් මීටර 100ක විතර දුරකට මේක ලොකු කරලා බලන්න, අණු දෙක අතර අණු දෙක අතර තියෙන ඉඩ පරිසරය වැඩි කරලා, අණු දෙක අතර තියෙන ධාරිතාව වැඩි කරලා බලනකොට අපට පෑදිරිව පේනවා මේ අණුවෙන් අණුවට වර්ණය වෙනස් කියලා. පුංචි පුංචි තිත් තියෙනවා. ඒවා නිල් පාට, කොළ පාට, තැඹිලි පාට, කා පාට, රතු පාට කියලා එක එක වර්ණවලින් යුක්තයි. ඇයි මේක ලොකු වෙන්න ලොකු වෙන්න? එකම රෙදි කෑල්ලේ අණුවල ධාරිතාව වැඩි වෙනකොට, අණු දෙක ඈත් වෙනකොට, ඒ අණුවල භ්‍රමණ වේගයේ වෙන වෙනම දකිනකොට පාටත් වෙන වෙනම පේනවා. ඇත්තටම කොළ පාටක් එතන නැහැ. නැවත අණුවල තියෙන ධාරිතාව අඩු කරනකොට අණු ලං වෙන්න ඒවල තියෙන පාට පොඩ වෙනස් වෙලා ටික තද වෙලා ඒමම ඝන වෙලා ඊට පස්සේ පොඩ වෙනස් වෙලා කොළ පාට වාගේ මතු වෙලා කොළ පාට වෙලා නවතිනවා. එහෙනම් මේ ලෝකේ මේ චක්කුං උදපාදී කියන ඒක තුලින් අපි මේක ඥාණයෙන් දැක්කාම, ඒ ඥාණය තුලින් අපි දැක්කා මේ ලෝකයේ හැම අණුවක් තුළම හැම පාටක්ම තියෙනවා. කාපාට ඇත්තටම කාපාට නෙමෙයි, අපේ ඇසට කාපාටට පෙනුනට අණුවලට කඩලා බලනකොට හැම පාටක්ම තියෙනවා. විනාඩියෙන් විනාඩියට මේ අණුවල භ්‍රමණ වේගය වෙනස් වෙන නිසා දැන් කාපාටල තියෙන එක තව ටිකෙන් රතු පාටටපත් වෙනවා, රෝස පාටටපත් වෙනවා, භ්‍රමණ වේගය වැඩි වෙනකොට සුදු පාටටපත් වෙනවා. ඒ නිසා තමයි ලාකාපාට වස්ත්‍රයක් වතුරට දාලා තෙමනකොට දුඹුරු පාට වෙනවා. දවස් දෙකක් තිබුණාම තද දුඹුරු පාට වෙනවා. උnderට මිරිකලා ගත්තාම ලා දුඹුරු පාට යන වේලෙන්ද ඒ දුඹුරු පාට ගතිය ටික අඩු වෙලා රෝස පාට ගතියක් වාගේ ඇවිල්ලා රතු පාට ගතියකට පෙරලිලා නැවත ටික වෙනස් වෙලා කා පාට වෙලා අර තිබිච්ච වර්ණය මෙනවා. ඇඟේ තියෙන සීවරයේ තුල වතුර තැනක වැදුනාම එතන පාට වෙනස්ව පේනවා. අපි කියන තෙතයි කියලා නෑ, පාට වෙනස් වෙලා. ඒ වතුරේ තියෙන සීතල ගතිය නිසා ඒ අණුවල භ්‍රමණ වේගය වෙනස් වෙලා. එන මේ ධර්මතාවය දැක්කාම පඤ්ඤා උදපාදී. එන මේ පඤ්ඤා උදපාදී කියලා කියන්නේ මොනවද? මේක ප්‍රඥාව උත්පාදනය කරගත්තා. මේ දැකපු ධර්මයේ තුළින් ප්‍රඥාව ඉපදුනා. දැන් මේ විද්‍යාව එයා දකින්නේ කොහමද? මේ අණු හැම එකක්ම මේ විශ්වයේ පීඩනය නිසා භ්‍රමණය වෙනවා. භ්‍රමණය වෙන හැම අණුවක්ම ඒකේ තියෙන ධාරිතාවට අනුව කැරකෙනවා. මේ කැරකෙන වේගයට අනුව වර්ණ වෙනස් වෙවි පවතිනවා. සෙනයක් සෙනයක් ගන්න මේ වර්ණ වෙනස් වෙමින් පවතිනවා. සෑම අණුවක් තුළම මේ වර්ණය එක දිගටම නවතින්නේ නැහැ, තැම්පත් වෙන්නේ නැහැ. වෙනස් වෙන සුළුයි අනිත්‍යතාවයේ ස්වභාවය එයා දැක්කාම විද්‍යා උදපාදි කියලා භාග්‍යතුන් වහන්සේ කියනව දේශනා කරන විද්‍යාව ඉපදුනා. එයා මේ ලෝකයේ හැම දෙයක්ම විද්‍යාවෙන් දැක්කා. ඒ ප්‍රඥාව තුළ පවතින ධර්මතාවය විද්‍යාත්මකව එයා ප්‍රත්‍යක්ෂ කළා. විද්‍යා උදපාදි ඒ විද්‍යාවෙන් දැකපු නිසා එයාගේ සිත මොනතරම් දක්ෂද, එයාගේ සිත මොනතරම් ප්‍රඥාවන්තද මේ හැම දෙයක්ම වෙන වෙනම දකින්න බලන්න. රාගය සහිත කාන්තාවක් දැක්කා. පුදුමාකාර කාමුක ඇඟීමක්, රාගය තෘෂ්ණාවක් අයෙන් අටගත්තා. ඒ වෙලේම චක්කු මුදපාදී කියන මේ කායික ස්වභාවය තුළ තියෙන ධර්මතාවය, ඒ නිසා අටගත්ත වේදනාව දැක්කා. ඥානං උදපාදී, ඒක ඥානෙන් දැක්කා. මොනවද මේක තුළ තියෙන ස්වභාවය, ක්‍රමවේදය කියලා ඒ දැකපු ඥානය ප්‍රඥාවට සමවද්දලා ප්‍රඥාවෙන් ගැඹුරින් දැක්කා. ඒ ගැඹුරින් දැක්ක දේ විද්‍යාත්මකව ප්‍රත්‍යක්ෂ කළා. ඒ විද්‍යාත්මකව ප්‍රත්‍යක්ෂ කරන්න අර තෘෂ්ණාව, රාගය ක්‍රමානුකූලව නිරෝධ වෙලා විද්‍යාවට පත් කරලා අවිද්‍යාව පා කරගත්තා. බලන්න මේ ලෝකේ හැම අවිද්‍යාවක්ම තියෙන්නේ චක්කුවට සීමා වෙලා නේද? ඥානෙට සීමා වෙලා නේද? ප්‍රඥාවට සීමා වෙලා නේද? එහෙනම් ප්‍රඥාවෙන් මේක ධර්මානුකූලව දැකලා අත්හැරියාම අන්න එයා විද්‍යාව දැක්කා. පටිච්ච සමුප්පාදය නිරෝධ කළා. විද්‍යා පත්‍ය, සංකාර පත්‍ය, විඥාන පත්‍ය, නාම රූප පත්‍ය, සලායතන, එයා විද්‍යාව ප්‍රත්‍යක්ෂ කළා. එනා විද්‍යාව ප්‍රත්‍යක්ෂ කරා කියන්නේ අවිද්‍යාව අතුරුදාන් වුණා. ඒ කියන්නේ එයා මොනවද කළේ? සිත නැවතුවා, එක අරමුණකටපත් කළා, සිත අවබෝධ කළා. සිතට කියන ආලෝකය කියලා. එහෙනම් එයා තුල පවතිනා වූ ආලෝකය එයා අවබෝධ කරගත්තා. ආලෝකෝ උදපාදි කියලා දේශනා කරනවා. එහෙනම් අපේ ඇස තුල පවතින ක්‍රමවේදය, මේ ඇසේ පවතිනා වූ ධර්මතාවය අපි මේ විදිහට පියවරෙන් පියවරට දකිනවනම් මේක තුළ තියෙන ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධය ලබනවනම් අපේ ඇස තමයි අපේ කමඨාන. මේ ඇසෙන් පුළුවන්කම තියෙනවා අපේ සියලුම කෙලෙස් නිරෝධ කරන්න. වස්තුවක් දැකපු ගමන් ලෝභය ඇති වෙලා, අනේ මේ වස්තුව මොනතරම් වටිනවද, මේක මට අයිති වුණා නම් වටිනාකම මිල කීයද දන්නේ නැහැ කියලා අපි කල්පනා කරනකොට අන්න බලන්න එයා මේක පටවියෙන් දැක්කා. පටවියෙන් දැක්ක නිසා විශාල බැඳීමක් ඇති වුණා. දැන් ලෝභය කියන දුක එයාට උරුම වෙලා එක පාරට ඥානය පාළ වෙනා. මෙතන එහෙම දෙයක් නැහැ. මෙතන කිසිම රූපයක් පවතින්නේ නැහැ. මෙතන අණුවල එකතුවක් පවතින්නේ. අණුවල එකතුව රූපයක් වාගේ පෙන්නනවා. ඒ වගේ කියන එක ඇත්ත කියලා මම විශ්වාස කරගෙන මුලා වුණා. මම දැන් මෝහයට පත් වෙලා අන්න ඥානය පාළ වුණා. ඥානය පාළ වෙච්ච ගමන්ම මේ අණුවල ක්‍රියාකාරී ස්වභාවය, මේ අණු එකතු වෙලා තියෙන ස්වභාවය, මේ අණුවල එකතුවට විශාල වටිනාකමක් දීලා, වෙළඳ පොලේ ඉල්ලුමක් දීලා, හැමෝම කැමති ඒ තාක්ෂණය පරිහරණය කරන්න. බලන්න මේ ධර්මතාවයේ දකින්නකොට මේ ලෝභයේ ද්වේෂයේ බවට පත් වෙනවා, මෝහයේ බවට පත් වෙනවා. මේක ලබා ගන්න උත්සාහ කරලා මිනිස්සු විශාල වශයෙන් දුක් විඳිනවා. ඒ නිසා බව ගාමි ජීවිතයේ පැවැත්ම ඇති වෙනවා. අන්න ප්‍රඥාව එයා උත්පාදනය කරගත්තා. මේ ප්‍රඥාව තුලින් එයා දකිනවා හැමදේම ඇති වෙලා නැති වෙලා යනවා නම් මොකටද ඕකගෙන දුක් වෙන්නේ? මොකටද මේවා ප්‍රාර්ථනා කරන්නේ මොකටද බලාපොරොත්තු වෙන්නේ මොකටද මේවා ඉමිකම් කියන්නේ මේ ලෝකේ හැම දෙයක්ම පවතින නැති වෙන ස්වභාවයකින් යුක්තයි එහෙනම් ඒ බාණ්ඩ ඒ තැන්වල නිර්මාණය වෙලා ඒ කාලවල පැවතිලා ඒ විදියට මේක විනාශ වෙලා ගියාදෙන් එකක්වත් අපට අයිති නෑ භුක්ති විඳින්න මේ හැම දේ තුළම අවිද්‍යාවක් ඇති වෙලා ධර්මයේ අතුරුදාන් වෙච්ච පැවැත්මට මුල් වෙච්ච අවිද්‍යාව මේ හැම නාම රූපයක් තුළම රජකම් කරනවා කියන අවබෝධය පාළ වෙච්ච ගමන්ම විද්‍යාව ඉපදුනා එයා තුළ විද්‍යාව තුළින් එයා අවිද්‍යාව පාකරපු නිසා එයා තුළ ආලෝකයක් ඇති වුණා ඒක තමයි සම්මා දිට්ඨිය එයා තුළ පෑදිලි දැක්මක් ඇති වුණා ආලෝකයේ තිබුණොත් තමයි හැමදේම පෑදිලි වෙන්නේ නිරවුල්ව දකින්න පුළුවන්කම ලැබෙන්නේ එහෙනම් මේ ධර්මතාවය මේ චක්ක ප්‍රසාදය තුළ තියෙන මේ ධර්මය අපි ප්‍රත්‍යක්ෂ කරගන්නට ඕනේ අපේ ඇසපිලිබඳව අපි අවබෝධයට පත් වෙන්නට ඕනේ අපි ඉතාලගෙන ඉන්නවා මම හැමදේම දන්නවා අඩුම තරමින් තමන්ගේ ආයතන අය පිළිබඳවත් අවබෝධය නැත්තම් තමන්ට මේ වර්ණය පිළිබඳ අවබෝධය නැත්තම් ඒ වර්ණය දකින මම වර්ණය නොදක නාම රූප දැකලා ලෝභ දේශ මොහ ඇති කරගෙන භවගාමි වෙලා ඉන්නවා කියනක පිළිබඳ අවබෝධය නැත්තම් එයා මොනවද දන්නේ මොකවත් දන්නේ නැ කිනකවත් දන්නේ නැ එනම් මේ චක්කු ප්‍රසාදය පිළිබඳව පවතිනා වූ ධර්මතාවය මිනිසත් බව ලැබපු සියලුම දෙනා විසින් අවබෝධ කරගත යුතු ධර්මතාවයයි අපේ චක්කව නිතරම ගනුදෙනු කරන්නේ තරංග වලින් තරංග නිර්මාණය වෙලා තියෙන්නේ අණු වලින් එහෙනම් අපි යම්කිසි වර්ණයක් දැක්කාම වර්ණය සම්පූර්ණයෙන් ඇස් ඇතුළට යන්නේ නැහැ ඒක තරංගයක් වශයෙන් ඇවිල්ලා මේ කණිනිකාවේ සෛලවල තුඩට වැදිලා කම්පනයක් තුලින් තොරතුරක් වශයෙන් මේක ඇතුළට ගමන් කරනවා ඒ ගමන් කරනකොට චක්කු ප්‍රසාදයේ විසින් ප්‍රත්‍යක්ෂ කරනවා මේක අසවල් වර්ණය කියලා අසවල් රූපය කියලා අසවල් භාණ්ඩය කියලා ඇතුළෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා එහෙනම් එක මොහොතකට එක රූප කලාපයක් විතරයි මේ චක්කුවට ඇතුල් වෙන්නේ එක අණුවකින් තමයි මේ පණිවිඩය ඇතුල් වෙන්නේ එහෙනම් අර එන්නා වූ තරංගය අණු කෝටියක් විතර උසුලාගෙන ඇවිල්ලා මේ චක්කුවට වැදුනාම එක එක අණු වශයෙන් ඇතුල් වෙලා මේකේ ධර්මතාවය ඇතුළෙන් ප්‍රත්‍යක්ෂ වෙලා මේ ගනුදෙනු අපි දකින්නේ නැහැ අපි දකින්නේ එක පාරටම කොළපාට පේනවා කාපාට පේනවා නිල්පාට පේනවා එක පාරට පාටක් පේන්න විදියක් නැහැ එනම හැම දෙයක්ම රූප කලාපෝලි නිර්මාණය වෙලා තියෙන්නේ එන හැම එකක්ම කලාපයක් ගානේ තමයි පේන්නේ ඇයෙන්නේ දැනෙන්නේ ඇඟෙන්නේ සිතෙන්නේ එනම මේක අණු වලින් ගනුදෙනු වෙන ක්‍රමවේදයන් අණුවක් අණුවක් විසින් ප්‍රත්‍යක්ෂ කරගන්න ක්‍රමවේදයන් මේක අණුවේ ක්‍රියාකාරීත්වයක් කියන එක අවබෝධ නැතුව අපි මට පේනවා මට හැයෙනවා මට දැනෙනවායි කියලා අපි එකක් අදාගෙන ඒ අදාගත්ත ලෝකේ නඩත්තු කරලා මේ සංසාරයම දාම මුලා වෙනවා මෝහයටපත් වෙනවා එහෙනම් අපේ මිනිස්සුත් භවයේ තුල අපි පෑදිලිවම අවබෝධ කරගත යුතු ප්‍රධාන කාරණාව තමයි මේ ලෝකේ මොකවත් මට පේන්නේ නැහැ කියන අවබෝධය තාපසෙක් මේ ලෝකේ මොකවත් දකින්නේ නැහැ. එයාට පේන්නේ මොකවත් නැති ස්වභාවයක් හේතුව එයා දකින්නේ පරමාණු වලින්. පෘථුජනයා දකින්නේ රූප වලින්. ඇයි එයාට ලෝභ දේශ මොහ රාග ඇති වෙන්න තියෙන උවමනාව වැඩි. එනා යෝගියෙක් දකින්නේ කොහමද වර්ණ වලින් මේ ලෝකේ අමතනම තියෙන වර්ණ ධර්මතාවයේ නිසා මිනිස්සු මුලා වෙලා කියලා දකිනවා. තාපසෙක් දකින්නේ මේ වර්ණය නෙමෙයි මේ වර්ණය නිර්මාණය කරපු අණු වලින් දකිනවා එනම් අණු වලින් දකින මේ තාපස්වරයා මේ මුනිවරයා තව ටිකක් දියුණු වෙලා රිසීවරයා වශයෙන්පත් වුණාම මේ අණුවල පවතින විද්‍යාව එයා දකිනවා. ඒ කියන්නේ අවිද්‍යාව මැඩපවත්තපු නිරෝධ කරපු කෙනෙක් තමයි ඒ මට්ටමේ මේ හැමදේ තුළම විද්‍යාව දකින්නේ. එනම් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ හතර නමක් ඉන්නවා. ඒ පළවෙනි කෙනා තමයි සෝවාන් ආර්ය ශ්‍රාවකයා. සෝවාන් ආර්ය ශ්‍රාවකයා හැම දෙයක්ම භාණ්ඩයක් වශයෙන්, වස්තුවක් වශයෙන් දකින නිසා, රූප වශයෙන් දකින නිසා එයා දාණය දෙනවා. මේ රූපයත් එක්ක විශාල ගනුදෙනුවක් කරනවා. අපි දන්නවා සෝවාන් ආර්ය ශ්‍රාවකවරු දානමාන පින්කම් වල විශාල වශයෙන් නිරත වෙච්ච බව. හැබැයි සකුර්දාගාමී ආර්ය ශ්‍රාවකයෝ දම්පැන් වලට එච්චර නැඹුරු නෑ. විශාල ගනුදෙනු රූප එක නෑ. ඇයි? උන්වහන්සේලා මේකේ වර්ණ ධර්මයේ දකිනවා. පටවි ස්වභාවයේ දකින්නේ නෑ. දුක්ඛ ස්වභාවයේ දකින්නේ නෑ. එනං අනාගාමි කෙනා ළඟට ගිහින් බලනකොට අනාගාමි කෙනා මේකේ වර්ණේ දකින්නේ නෑ. මේ වර්ණ නිර්මාණය වෙච්ච අණුවල ක්‍රියාකාරී ස්වභාවයේ දකිනවා. එනං එතනින් එයාට ගින් රාතේක් ළඟට ගින් ආනවා, ස්වාමිනි, ඔබ වහන්සේ මේ ලෝකේ නාම රූප දකින්නේ කොයි විදියටද? මේ හැම දේ තුළම අවිද්‍යාව නැති විද්‍යාව මට පේනවා. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදය නතර වෙලා විද්‍යාවේ මේ ලෝකේ දකිනවා නම් 100 එයා තුළ පරිපූර්ණ වෙලා තෑ 24 මේ 100 පවතිනවා. ඒ උත්තමයා මේ ලෝකයේ අමතනම විද්‍යාව දකින නිසා අවිද්‍යාවෙන් එයාට කර්මයක් ඇදෙන්නේ නැහැ. ජාති ජරා භව දුක්ඛ නැහැ. හේතුව එයාට නිරෝධ ගාමිනී පටිපදාවේ පටිච්ච සමුපාදයක් නිර්මාණය වෙලා. එහෙනම් අරියත් උත්තමයා මේ ලෝකයේ හැම දෙයක්ම විද්‍යාවෙන් දකිනවා. පෘථුජන ස්වභාවයේ ඉන්න කෙනා මේ ලෝකයේ හැම දෙයක්ම ලෝභ දේශ මොහ වලින් දකිනවා. එහෙනම් අපි දැක්කා මේ චක්කුව තුල තියෙන ක්‍රමවේද ගොඩාක් වෙනස්. පෘථුජනයා මේ ලෝකයේ හැම දෙයක්ම ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් වශයෙන් දකිනවා. ඇයි? එයාට හැම දෙයක්ම පේන්නේ රාගිකව, වෛරයෙන්, ලෝභයෙන්. හැම දෙයක්ම ලබා ගන්න විඳින්න උත්සාහ කරනවා. අයිති කර ගන්න අවශ්‍ය කටයුතු කරනවා. එහෙනම් පුතුජනයා මේ ලෝකේ පවතින සෑම වස්තුවක්ම ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, රාගයෙන් දකිනවා. ආර්ය ශ්‍රාවකයාගේ සෝවාන් ශ්‍රාවකයා දකින්නේ හැම දෙයක්ම රූප වශයෙන්. හැම දෙයක්ම පටවිය වශයෙන්, සතරමා භූත වශයෙන් දකිනවා. එහෙනම් එයා තුළ සම්මා දෘෂ්ටිය තියෙනවා හැම දෙයක්ම සතරමා භූත කියන එක පිළිබඳ. එහෙනම් මේ සතරමා භූතවල පටවි භූතය, පටවි ධාතුව වේදනාව ඇති කරන සුළු ධාතුව කියලා දකින නිසා එයා සෝවාන් ඵලයෙන් ඉන්නවා. ඒ සෝවාන් ඵලයේ ඉන්න කෙනාම රූපය දකින්න නැතුව, පටවිය දකින්න නැතුව, පටවියේ ආපෝවල, වායෝවල, තේජෝවල ಗುಣ දකිනවා නම්, වර්ණ ධර්මතාවයේ දකිනවා නම්, කොළපාට, නිල්පාට, තැඹිලිපාට, කාපාට කියන වර්ණයේ දකිනවා නම්, එයා සකු르දාගාමි වෙලා හේතුව සතරමා භූතයාගේ ඥාණයට එයාට ගින් එයාගේ ඥාණය වර්ණය දකින්න නැතුව අණුවල ක්‍රියාකාරීත්වය දකිනවා නම්, මේ නාම රූප හැම දෙයක්ම අණුවල එකතුවක් වශයෙන් දකිනවා නම්, ඒක තුළ මොකවත් නැහැ. අණු පමණයි තියෙන්නේ. වටිනා වස්තු මේ ලෝකේ මොකවත් නැහැ. කෝටියක් වටිනා දෙයක් ගත්තත්, කුණු වෙච්ච බත් පාර්සලයක් ගත්තත් දෙකේම තියෙන්නේ අණු. එකම අණුවල ක්‍රියාකාරී ස්වභාවයක්. එනම් මේ ලෝකයේ හැම දෙයක් තුළම නිරෝධතාවය දකිනවා නම්, අනිත්‍යතාවයේ දකිනවා නම්, එක සමාන වටිනාකමක් තියෙනවා නම්, ලෝභ දේශ මොහ රාග නැත්තම්, රූප වලින් පේන්නේ නැත්තම්, වර්ණ වලින් පේන්නේ නැත්තම්, අණු වලින් පේනවා නම්, එයා අනාගාමි කෙනෙක්. රාසින් තමයි පුංචි පුංචි වැරදි යාතුල තියෙන්නේ. ලෝකෙට පේන්න කිසිම වරදක් නැහැ. හැම දෙයක්ම 95%ක්ම නිරෝධ කරපු උත්තමෙක් බවට පත් වෙලා හැම දේ තුළම විද්‍යාව පේනවනම්, මධ්‍යම ප්‍රතිපදාව පේනවනම්, නැතිවෙච්ච ස්වභාවය පේනවනම්, විද්‍යාව පේන්න පුළුවන් රාත්‍රියකට විතරයි. එහෙනම් මේ රූපදියා දකිනකොට, මේ වර්ණදියා දකිනකොට විද්‍යාව පේනවනම්, එයා මේ ලෝකේ රාතන් වහන්සේ නමං. එහෙනම් බලන්න අපේ චක්කුව තුළ මොනතරම් ගැඹුරු ධර්මතාවයක් තිබුණාද අපට වඩන්න. මේ චක්කුව තුළ මෙවැනි ක්‍රියාකාරීත්වයක් සැඟවිලා තියෙන බව අපි දන්නේ නැහැ. එහෙනම් තමන්ගේ ඇසගෙන තමන් මොනවද දන්නේ මොකවත් දන්නේ නැහැ. තමන්ගේ ඇසගෙන දන්නේ වෙන කෙනෙක්. එහෙනම් අපේ මිනිසක් භවයේ මේ තරම් අපට අසභ්‍ය දේවල් පේනවනම්, අසත්පුරුෂ දේවල් පේනවනම්, අකටයුතු දේවල් පේනවනම්, අකමැති දේවල් දකින්න ලැබෙනවනම් මේ හැම එකක්ම චක්කුවේ තැම්පත් වෙලා තියෙන කර්මයේ ප්‍රතිඵල නේද? අපේ චක්කු ප්‍රසාදයේ ක්‍රියාකාරී ස්වභාවය නිසා අටගත් ධර්මතාවය නේද? එහෙනම් තථාගතයන් වහන්සේ දම්සක් පැවතුණු සූත්‍රයේ දේශනා කරන චක්කුං උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විද්‍යා උදපාදී, ආලෝකෝ උදපාදී කියන මේ ධර්මතාවයන් පංච නීවරණ ධර්මතාවයන් අපි ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. මේක කමඨාණක් වශයෙන් වඩන්නට ඕනේ. අපි ලබාපු මිනිසත් භවයේ දුක නිමා කරගන්න මේ චක්කුව අප කමඨාණක් භාවනාවක් කරගෙන වඩන්න මේ ධර්මතාවය ප්‍රගුණ කරන්නට ඕනේ. එහෙනම් සෑම සංඥා සංස්කාර ධර්මයක්ම මේ චක්කුවට තරංගයක් වශයෙන් අණුවක් වශයෙන් ලැබිලා ඒ චක්කු ප්‍රසාදයේ මේක ගබඩා වෙලා ඒ චක්කු ප්‍රසාදය මේ කායික පීඩනයේ නිසා නැවත නැවත භ්‍රමණ වේගයෙන් බයිස්රාවිය කරන තරංග නැවත නැවත රූප වශයෙන්, ලෝභ වශයෙන්, ද්වේෂ වශයෙන්, කාම වශයෙන් පත් වෙනවා. එහෙනම් ඇතුලෙන් තමයි මේක මතුවෙන්නේ, එළියෙන් තමයි මේක තැම්පත් වෙන්නේ. මේ ගණුව, මේ දෙනුව, මේ ගනුදෙනුව හරියට අවබෝධ කරගන්න නැත්නම් එයාට මේ සසරෙන් එතර වෙන්න පුළුවන් කමක් නැහැ. කුමක් නිසාද? එයා මේක විද්‍යාවෙන් දකින්න නැති නිසා. මේ හැම දේ තුළම පවතින පරම සත්‍ය දකින්න නැති නිසා. හැම දෙයක්ම වර්ණයක් වශයෙන් දකින්න නැති නිසා, හැම දෙයක්ම රූපයක් වශයෙන් දකින්න නැති නිසා, හැම දෙයක්ම ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, රාගයෙන්, වෛරයෙන් දකින නිසා. අන්න බලන්න, චක්කුව නිසා අපි ඉපදිලා තින වාරගාන අපට මැනගන්න දැන් පුළුවන්. අපි මේ ලෝකේ දියා බලනකොට අපිට ලෝභ, දේශ, මෝහ, රාග වලින් පේනවද? එහෙම නැත්නම් රූප වලින් පේනවද? වර්ණ වලින් පේනවද? අණු වලින් පේනවද? විද්‍යාවෙන් පේනවද? අපේ සිත නිරෝධ වෙච්ච ආලෝකයෙන් පේනවද කියලා අපි ගැන පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් මට මාර්ගඵල තියා මොකවත් නැහැ. මං ඔක්කොම ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් දකින්නේ. මගේ ඇස තාම නිරෝධ වෙලා නැහැ. කර්ම නවත්ත ගන්න මම දක්ෂ නැහැ. මොකවත් මං වඩලා නැහැ කියන එක කවුරුත් කියන්න ඕනේ. තමන්ම තමන්ට විරුද්ධව සාක්ෂි දරනවා මගේ මොකවත් ඇදිලා නැහැ කියන එක. එහෙනම් මේ විදියට තමන්ගේ ආයතනය පිළිබඳව තමන්ටම තමන් මැනගන්න පුළුවන්. ඒක දැන් පවතින්නේ මොන වගේ මට්ටමකද කියලා, මගේ චක්කුවේ ස්වභාවය මොකද්ද කියලා. වැඩිපුර තියෙන්නේ ලෝභ ස්වභාවයේද, ද්වේෂ ස්වභාවයේද, මෝහ ස්වභාවයේද, රාග ස්වභාවයේද කියලා තමන්ටම තේරුම් ගන්න පුළුවන්. එහෙනම් නිරෝධ කරන ක්‍රමවේදය තමයි ක්‍රමානුකූලව මේ ලෝභ, දේශ, මෝහ වලින් අයින් වෙලා රූපයෙන් දැකලා උරු කරනවා. රූපයෙන් වර්ණවලට ගිහිල්ලා කොළපාට, නිල්පාට, තැඹිලිපාටෙන් දැකලා රූප නැති නිසා ලෝභ, දේශ, මෝහ නැති කරනවා. සකෘදාගාමි වෙනවා. නැවත මේ ඇසට පුරුදු කරනවා හැම දෙයක්ම අණුවල එකතුවක් වශයෙන් දකින්න. ගා දැක්කත්, ගලක් දැක්කත්, සත්වයෙක් දැක්කත්, මිනිසෙක් දැක්කත්, පණ නැති බඩු මුට්ටුවක් දැක්කත් හැම දෙයක්ම අණුවෙන් දකින්න පුරුදු කරලා අණුවෙන් මේ ලෝකේ කවදද දකින්නේ? එදාට අනාගාමි ඥානේ පාල වෙනවා. මේ ලෝකයේ පවතින හැම දෙයක්ම විද්‍යාවෙන් දැක්කොත් අවිද්‍යාව අයින් කළාම එයා රාතෙන්. එහෙනම් අරියත් බෝධියෙන් අපට මේක දකින්න පුළුවන්. එහෙනම් මේ චක්කුව නේද අපේ අවසාන කමඨාන? මේ චක්කුව නේද පංච නීවරණ ධර්මතාවය, පංච උපාදානස්කන්ධ ධර්මතාවය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ සංගවිච්ඡ අභිධර්මය. එහෙනම් මේ ක්‍රියාකාරී ස්වභාවය ප්‍රත්‍යක්ෂ වෙන්න වෙන්න මේ චක්කව රූපයක් වශයෙන් දකිනකොට අරූපාවචර චෛතසික රූපාවචර චෛතසික ගැන අපට අවබෝධය ඇති වෙනවා. පඨවි ස්වභාවයෙන් දකිනකොට කුසල් සිටිවිලි අකුසල සිටිවිලි පිළිබඳ අවබෝධය ඇති වෙනවා. ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් දකිනකොට සෝමනස්ස සාගත දෝමනස්ස සාගත ditthi samprayukta ditthi sampravitta අසංකාරික සසංකාරික ලෝභ අලෝභ ද්වේෂ අද්වේෂ රාග විරාග මෝහ අමෝහ කියන චෛතසික අවබෝධ වෙනවා. බලන්න පියවරෙන් පියවරට අභිධර්ම පිටකේ අපි තුල ප්‍රත්‍යක්ෂ වෙන ඇති චෛතසික 121ක්ම අවබෝධ වෙලා නිරෝධ වෙලා යන ඇති. වන්න ගන්ධ රස ඕජා අවබෝධ වෙන ඇති. පටිච්ච සමුප්පාදයේ පියවරෙන් පියවරට අපි තුලින් ප්‍රත්‍යක්ෂ වෙන ඇති. දුක නිරෝධ වෙලා චතුරාර්ය සත්‍ය ධර්මය අපි තුල පරිපූර්ණ වෙන ඇති. එනා මේ විදියට අපගේ චක්කුව පිළිබඳව ත්‍රිපිටක ධර්මයක්ම පවතිනවා. 84 දක්ම අවබෝධ කරගන්න පුළුවන් මේ චක්කුවේ ක්‍රියාකාරී ස්වභාවය පිළිබඳ අපි අවබෝධය ලැබුවොත්, එනම් මේ කමඨාන කොච්චර ශ්‍රේෂ්ඨද කියලා කිව්වොත් අපි ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරන මේ ශ්‍රමණ ජීවිතයේ විමුක්තියට පත් කරන අවසාන කමඨාන මේ කමඨාන. එහෙනම් අපේ ජීවිතය වැඩ නිමා කරන කමඨාන ලැබිලා අපට භාවනා කරන්න විශේෂ කාරණාවක් අපිටම ලැබිලා, ඒ තමයි චක්කුව කියලා කියන ඉන්ද්‍රිය. අපි මේකෙන් වැඩ අරගෙන නැහැ. අපි තාම පෘථුජන ස්වභාවයෙන් ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපේ ඉන්ද්‍රියේ තියෙන අඩුපාඩු දිහා අපි කවදාවත් ගවේෂණය කරන්නේ සැප ලබන්නේ කොහොමද කියලා ගවේෂණය කරනවා, පෝසත් වෙන්නේ කොහොමදයි කියලා ගවේෂණය කරනවා, අපේ වෛරය සංසිඳවන්නේ කොහොමද, රාගය සංසිඳවන්නේ කොහොමදයි කියලා කල්පනා කරනවා. මේ චක්කුව නිසා ඇතිවෙන ධර්මතාවය පිළිබඳ, මේ විද්‍යාව පිළිබඳව, මේ ප්‍රඥාව පිළිබඳව, මේ ඥානය පිළිබඳව කිසිම මොතක කිසිම දෙයක් කල්පනා කරන්නේ නැහැ. හේතුව ඒව අපට අදාළ නැති දේවල් බවට පත් වෙලා. එහෙනම් තථාගතයන් වහන්සේගේ සරණ යන සංඝයා විතරයි, ඒ ආර්ය ශ්‍රාවකයා විතරයි මේ කාරණා පිළිබඳ වටිනාකම් දැනිලා සියලෝම දේවල් අත්හැරලා ගිය ජීවිතේට එයා ආයිබවන් කියලා එයා එකත්පසක ඇවිල්ලා සංඝයා එක වැඩ ඉඳගෙන පරියංකෙන් උජුං කායම් පීටලා චක්කුව දිහා බලාගෙන ඉන්නවා ඇස්සරලා. මේ පේන්නේ මොනවද? ලස්සන ගා සරකනම් අල්මිල්ල ගා, මේකනම් තේක්ක ගා, අන්න අරක බුරුත ගා කියලා වටිනාකම් වලින් බලනකොට, වටිනාකම් වැඩි වෙනකොට ලෝභය ඇති වෙන බවන්, වටිනාකම අඩු වෙනකොට ද්වේෂය ඇති වෙන බවන්, මේ වටිනා ගස් මයි ළඟ තියෙනවා මේකේ අයිතිකාරයා මම කියලා හිතනකොට මුලා වෙන ඇටියට තමන් තුළ ලෝභ දේශ මොහ තියෙන බව තේරුම් අරගන්නවා. ඒ හැමදේම තේරුම් ගන්න මට අවබෝධය තියෙනවා කියන ඥානය ලබා ගන්නවා. ඒ ඥානය තුළ මේ හැම දෙයක්ම නිරෝධ වෙලා යන දෙයක්. කොයි මේකේ අවුරුදු 5000කට කලින් තිබිච්ච ගස් ඔක්කොම මැරිලා පොළවට පස්සෙලා ඒ ගා උඩ තමයි මේ වාඩි වෙලා ඉන්නේ. අද ඒකට කියන නම පස. එහෙනම් කාලෙන් කාලට නම වෙනස් වෙනවා. බීජය ඉතිපස්සේ පුංචි අංකුරය පැලය ගස දර පස බලන්න එකම ගාට නම් කීයක් තියනවද කියලා. එහෙනම් මේ විදිහට මේ ලෝකයේ හැම දෙයක්ම සෙනෙහෙන් සෙනෙහෙන් වෙනස් වෙලා නිරෝධ වෙලා යනවා. අන්න යා ප්‍රඥාව උත්පාදනය කරගත්තා මේ ගස්කොළන් වලින්. ප්‍රඥාවෙන් එයා මේ ලෝකයේ දකින හැම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් නම්, හැම දෙයක්ම නිරෝධ වෙලා යන එකක් නම්, මොකටද මම මේවා ගවේෂණය කරන්නේ, මොකටද මම මේ දේවල් නඩත්තු කරන්නේ? අන්න පාළ වුණ අවිද්‍යාව. නඩත්තුව කියන්නේ අවිද්‍යාව. එහෙනම් නැවතීම තමයි විද්‍යාව. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ශාසනය ඉපදීම නවත්තන්න. එහෙනම් ඉපදීම නවත්තන හැමෝම විද්‍යාවේ සරණ යනවා. අන්න එයා විද්‍යාවට සමවැදුනා. එහෙනම් අපේ ජීවිතයේ මේ ගස් කොළන් වල මේ සතර සටිපට්ඨානේ නැද්ද? ධම්සප්පවතුන් සූත්‍රේ නැද්ද? මේ චක්කුවේ කියන මේ ඉන්ද්‍රිය තුළ තියෙන භාවනාව නැද්ද? හැම දෙයක්ම තියෙනවා. මේ සෑම ගා කොළයක්ම, මේ පස් කැටයක්ම, ගල් කැටයක්ම අපට මේ නීවරණ ධර්මයේ උගන්වනවා. මේ කමඨාන කල්ලතු අපට දීලා අපට අවබෝධයක් නැහැ මේ කමඨාන තේරුම් ගන්න. අපේ ප්‍රඥාවේ ඊනකම නිසා, පංචකාමයන් විඳීමේ තින කැමැත්ත වැඩි නිසා අපි මේ හැම දෙයක්ම නාම රූප වශයෙන් දැක්කා, ලෝභ දේශ මොහ වශයෙන් දැක්කා. නැවත නැවත ඉපදිලා දුක් විඳින්න හේතු අදාගත්තා. අවිද්‍යාවේ උල්පතක් බවට පත් වුණා. එනා මේ ධර්මයේ ශ්‍රවණය කළාට පස්සේ, මේ ධර්මය අවබෝධ කළාට පස්සේ කිසිම හේතුවක් නැහැ අපට කියන්න නැවත ඉපදෙන්න. එහෙනම් අද ඉඳලා මේ උත්පත්තිය නිරෝධ කරන්නට ඕනේ. නැවත ඉපදීම නවත්වන්නට ඕනේ. හරියත් බෝධියෙන් අපි පිරිනිවන් පාණ්ඩ සුදුසුකම් ලබන්න ඕනේ. එහෙනම් චක්කුව පිළිබඳව මේ සංගුණ ධර්මතාවය, මේ ප්‍රඥාවට ගෝචර වෙන අවබෝධය අපි නිතර නිතර කමඨාණක් වශයෙන් සී කරන්නට ඕනේ. නිතර නිතර කමඨාණක් වශයෙන් මේක වඩන්නට ඕනේ. ජීවිත කාලය පුරාම මේ චක්කුවේ සරණ යන්න ඕනේ. එහෙනම් අපි බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, චක්කුව සරණං ගච්ඡාමි කියලා මේ චක්කුව කමඨාන කරගෙන, භාවනාව කරගෙන නිර්වාණය පිණිස චක්කුවේ සරණ යනවා. මේ විදිහට චක්කුව කරනකොටගෙන මේ බඹයක් විතර උස තියෙන සම්පූර්ණ කයේ කෙලෙස් ටික නිරෝධ කරනවා. එන ධම්මං සරණං ගච්ඡාමි තමයි චක්කු සරණං ගච්ඡාමි කියන්නේ. ධම්මං කියලා කියන්නේ නිවීමට හේතු වෙච්ච ධර්මයේ සරණ යනවා. එහෙනම් චක්කුව තුළින් ලෝභ දේශ මොහ නිරෝධ වෙනවා නම්, සෝවාන් සකුර්දාගාමි අනාගාමි අරියත් වෙනවා නම්, ගුණධර්ම පරිපූර්ණ වෙනවා නම්, ඇත්තටම චක්කුවේ සරණ යනවායි කියලා ගිහින් තින්නේ ධර්මයේ සරණ. එහෙනම් චක්කු සරණං ගච්ඡාමි කියලා කියන්නේ ධම්මං සරණං ගච්ඡාමි. එහෙනම් චක්කුවේ ಗುಣ වැඩෙන්න වැඩෙන්න මේ කෙලෙස් ධර්මයන් නිරෝධ වෙන්නකොට සෝවාන් සකුර්දාගාමි අනාගාමි අරියත් වෙනවා නම් එයා ගින් තින්නේ සංඝං සරණං ගච්ඡාමි. එහෙනම් බලන්න, යෝමං පස්සති යෝ ධම්මං පස්සති. එහෙනම් මේ ධර්මයේ ප්‍රඥාවෙන් දකිනකොට, විද්‍යාවෙන් දකිනකොට අපි දැකලා තින්නේ විද්‍යාව නෙමෙයි තථාගතයන් වහන්සේ. එහෙනම් අපි ගින් තින්නේ බුද්ධං සරණං ගච්ඡාමි. එනම් මේ චක්කුව කරනකොටකන අපට තිසරණේ සරණ යන්න පුළුවන්. පටිච්ච සමුප්පාදය නිරෝධ කරන්න පුළුවන්. සතර සටිපට්ඨානය වඩන්න පුළුවන්. එනම් මේක තුළින් දස පාරමිතා පුරන්න පුළුවන්. සිත ඉපදීමේ අයිතියෙන් එයාව නිදහස් කරන්න පුළුවන්. එනම් මේ ධර්මය අපට ශ්‍රවණය කරන්න අපේ කුසලයේ පාළ වෙලා අපට විශාල පිනක් තිබුණා, කුසලයක් තිබුණා. තමන්ගේ ඇස පිළිබඳ මෙවැනි ගැඹුරු අවබෝධයක් ලබා ගන්න. එහෙනම් මෙවැනි අවබෝධයක් ලැබුවාට පස්සේ මේ වගේ ඇස් දෙකක් තමයි මට තියෙන්නේ. මේ අඩුපාඩු තියෙනවා. මේ කියන අවබෝධ එකක්වත් මා තුළ නැහැ. මේ කියන ප්‍රඥාව මට නැහැ. මේ කියන විද්‍යාව මගේ ඇසට පේන්නේ නැහැ කියලා කිව්වනම්, එහෙනම් තමන් ඉන්න තත්ත්වය දැන් තේරිලා නේද? මේ තප්පරේ ඉඳලා අඩුව හදන්න ඕනේ. මේ මොහොතේ ඉඳලා චක්කුවේ සරණ යන්නට ඕනේ. සෑම මොහොතක් ගානේ, තප්පරයක් ගානේ මේ කමඨාන භාවනාව වඩන්නට ඕනේ. සියලු කෙලෙස් නිරෝධ කරගෙන තථාගතයන් වහන්සේගේ ශාසනය පිරිනිවන්නට ඕනේ. එනම මේ ධර්මය, මේ කමඨාන, මේ නිර්වාණ පණිවිඩය නිතර නිතර සී කරමු, නිතර නිතර මෙනෙහි කරමු. පුණ්‍යකෙත නැමැති සිතේ වපුරාගෙන නැවත නැවත මේක මතක් කර කර සජ්ජායනා කරමු. මේ විදියට ඇසේ තින සියලෝම කර්ම නිරෝධ කරලා ඇස කරන කොටගෙන අරියත් බෝධිය දක්වා සියලෝම වැඩ නිමා කරමු. එනම් මේ ධර්ම දේශනාව කමඨාන තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය මේ භාවනාව මේ ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කරත්වා ඒකාන්ත වශයෙන් අපේ සීලය පරිපූර්ණ කරත්වා අරියත් බෝධියට පත් වෙන්න අවශ්‍ය කටයුතු සිදු කරත්වා එනම් මේ කමඨාන මේ අවවාදී අනුශාසනාව මේක තුළින් ලබාගත් අවබෝධය අරියත් බෝධියෙන් මේ භවයේම පිරිනුවම් පාන්න අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක්.